travel. ये अवसर අපි කතා කළේ කොහොමද විදර්ශනා භාවනාව කරන්න කියලා. ඒ වගේම මතක් කළා භාවනාව කියන කාරණාව. නැත්නම් භාවනා කරන්න අපිට ඉඳගෙනම ඉන්න ඉරියව්ව විතරක්ම අවශ්‍ය නැහැ. අනිත් හැම ඉරියව්වකදීමත් සිහිනුවණින් ධර්මය මෙනෙහි කරන්න පුළුවන් කියලා. ඒක මතක් කළා. අපි ඉඳගෙන අපිට භාවනා කරන්න, කියන්නේ ඉඳගෙන පැත්තකට වෙලා භාවනා කරනවා නම් එකට කියන්නේ බොජ්ජංග භාවනා කියලා. ඒ එහෙම හිත වඩන එක අපි දුබල නිසා අපිට ලොකු හයියක් ඇති වෙනවා. එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ හිත දුවන්නේ නැති ආකාරයේ පුරුදු පුහුණු කරගන්න, හිතට එන අරමුණක ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට අරමුණක ඇත්ත පෙන්වන්ද එක තැනක ඉඳලා හුරු කළාම. ඉඳගෙන භාවනා කරනවා කියලා කරන්නේ එක තැනක ඉඳගෙන අපි හුරු කළාම ඊට පස්සේ ජීවත් වෙනකොට ජීවිතේ හැම තැනකදීම අපිට ඒ හුරුව ප්‍රයෝජනට ගන්න පුළුවන්. මම මතක් කළේ බොහෝ සෙයින්ම අපි මේ කරන්නේ විවේක සෙනසුනක් ඇසුරු කරගෙන හුදකලා වෙලා පුහුණු වෙනවා, භවනා කරනවා. ඒ නොවිසුරුණු සිතින් නොකැලඹුණු මනසකින් ආයතන ටික පරිහරණය කරන්න හුරු වෙන එක. දැන් රහත් උනා කියලා නැත්නම් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මොකක්ද? මහා විශාල ඝන පර්වතයක් කවදාවත් හුලඟෙන් හෙලවෙන්නේ නැහැ වගේ, ඇස් ඉදිරි පිටට එන රූපෙන් කවදාවත් හොලවන්න බැරි චරිතයක් ඇදිලා, කන ඉදිරි පිටට එන ශබ්දයෙන් හොලවන්න බැහැ, හෙලවෙන්නේ නැහැ, නාසයට ඉදිරි පිටට එන ගන්ධයෙන් හොලවන්න බැහැ. ඒ මොකද ඒ තරමටම ඒ ස්පර්ශ ආයතන හරි ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කම එළඹ සිටිනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයි පවතින සැබෑම ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා පෙන්වුවේ. ස්කන්ධයන්ගේ සැබෑම ඇත්ත. ඒ ඇත්ත ඇති හැටි තේරුම් ගන්න තේරුම් ගන්න අපේ මනස තුල පවතින ප්‍රපංච නිමිති, ප්‍රපංච කියලා කිව්වේ ප්‍රමාද කරවන නිමිති, ඒකට තමයි අපි තණ්හා මාන දිට්ටි කියලා කිව්වේ. තණ්හා මාන දිට්ටින්ගෙන් යුක්ත ප්‍රපංච නිමිති අයින් කරගන්න පහසුයි. මම ඊයේ මතක් කළේ හරියකට කුරුම්බ ගෙඩියක පොල් ගෙඩියක මදේ ගලවලා අපි ගත්තහම පොල් කට්ට විතරක් ඉතුරු වෙනවා වගේ, කුරුම්බ මදේ වගේ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය ආරම්භය තියෙනවා, ඉන්නවා. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තියෙන අපේ මානසික මට්ටම ගලවලා අපි අයින් කළොත් අර හිස් කට්ට වගේ මේ ආයතන ටික පවතිනවා. අනිත් කෙනා බාහිර ලෝකයා වෙනදට වගේම කියයි මේ අහවල් හාමුදුරු අහවල් කෙනා කියලා. නමුත් එහෙම කියද්දිත් එයා ඒ පුද්ගල භාවයෙන් මිදිලා, එයා ඒ සත්ව භාවයෙන් මිදිලා, එයා තමා කියන තැනිනුත් මිදිලා. දුක එන්න පුළුවන් ශේත්‍රයක් නැහැ. ආයතන ටිකේ සැබෑම ස්වභාවය දන්නා වූ දක්නා වූ කමින් ජීවත් වෙනවා. ඒකට කරන්න තියෙන එකම දේ තමයි මම කිව්වේ, කතන ඉඳගෙන ඉන්නකොට අපිට සිහි වෙන හැම අරමුණක් ගානෙම තමන්ටම තේරෙනවා, තමන්ටම දැනෙනවා, දැනගන්න පුළුවන්. පොදින හැම අරමුණක් ගානෙම නිවන් දකින්නවද සසරට යනවද කියන එක තීරණය කරන්න පුළුවන්. මං කිව්වේ අපිට සිහි වුණොත් පුද්ගලෙක් යාළුවෙක්. දැන් මේ කමඨහන මේ එක මාරමුණ එකයි. දැන් මේ උපන්න රූපේට මම කිව්වේ නේවාචේනා අපච්චේගාමි කියලා. පිරිහීම පිණිසවත් වැඩිම පිණිසවත් පවතින ධර්මයක් නෙමෙයි රූපේ කියන්නේ. දෙපැත්තෙන් ඕනම පැත්තකට උදව් කරගන්න පුළුවන්. දැන් මේ සිහි වෙච්ච සිහි කරපු රූපය අපිට යාළුවෙක් කියලා සිහි වුණොත් සිහි වෙච්ච රූපය ඇත්ත කරගෙන යාළුවා කියන එක ඇත්ත වෙලා ඒ අරමුණ ඇතුළට ගිහිල්ලා තමන්ට ඒ යාළුවා ගැන කැමැත්ත හෝ අකමැත්ත හෝ ඇති වෙන තාක් අපි හිතනවා නම් නැත්තම් ඒ උපාදාන ස්කන්ධයට අපි උපාදාන වෙනවා නම් භවයේ හැදිලා ඒ කියන්නේ ලෝකේ හැදිලා පුද්ගල භාවයේ හැදිලා ජරා මරණ දුකත් එනවා. ඔන්න ඒ අරමුණත් එක්ක සසරට යන පැත්ත. ජරා මරණ දුකට යන පැත්ත. යාළුවා කියලා සිහි වෙනකොටම අපි ආයතනයන්ගේ ඉගෙනගත් උගන්නපු සැබෑම සත්‍ය පෙන්නනවා නම් මම යාළුවා කියලා සිහි කෙරුවට සිහි කරන්න පුළුවන් වුණාට ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මේ වගේ සැබෑම වූ රූපයක් නේද කියලා රූපය ඇත්ත පැත්තට යනවා නම් ආයතනයන්ගේ ඇත්ත පැත්ත පෙන්නනවා නම් ඒක අපිට මං කිව්වේ ගොඩක් අපි දක්ෂ මදි නම් අපිට ඇස් ඉදිරි පිටේ එන්නේ ටීවී එකේ බඳු රූපයක් කියලා දකින එක දක්ෂ මදි නම් අපිට පුළුවන් කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් නහර මේ වගේ කුණුපු කොටස් ටිකක් කින්යුක්ත රූපයක් නේද ඇස් ඉදිරි පිටට ආවේ. එබඳු රූපයක් ඇසුරු කරගෙන පවතින තැනක තිබුණු සතහනක් නේද පෙනුනේ. එහෙම නැත්නම් ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදුණු ඒ සතර මහා ධාතු ඇසුරු කරගත්තු වර්ණ සටහනක් නේද ඇස් ඉදිරි පිටට ආවේ කියලා මේ පැත්තේ ඇත්ත පෙන්වනවා. හොඳට බලන්න ඒ රූපේ ඇත්ත පෙන්වන්න යනකොට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අර යාළුවා කියලා පහළ වෙච්ච නිමිත්තේ උපාදාන වශයෙන් හැසිරෙන්න ඊට නැහැ. උපාදාන වශයෙන් ගන්න ඊට නැහැ. මේ පැත්තෙන් මේ සිහි වෙනුවත් එක්කම අපි අනිත් පැත්තට පෙන්වනකොට ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වනකොට අර නිමිති රාගදේශ මොහ වශයෙන් හැසිරෙන්න ඊට නැහැ. රාගදේශ මොහ වශයෙන් හැසිරුනේ නැත්තම් ආත්මයක් තියෙනවා නිට්ටයයි සැපයි කියලා විපල්ලාසයක් අපිට ගොඩ නැගෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි සතර උපාදානයන්ගේ මිදෙනකම් මේක කරන්න වෙනවා. ඕගලන්ට යමක් සිහි කරනකොට ඒ සිහි කරන දේ හැම අරමුණක් ගානෙම පවතින ඇස් ඉදිරි පිට ආපු සැබෑම ස්වභාවය පෙන්වන්න ඕනේ. පෙන්නකොට ඒ උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන්, ඒ කියන්නේ යාළුවෙක් කියලා ඊටාම අපිට සිහි වෙන්නේ දැන් ඒ පංච උපාදාන ස්කන්ධෙ නැවත අපි උපාදාන වුණා වෙනවා. යාළුවා කියන එක අපි තහවුරු කළොත්, ස්ථිර කරගත්තොත්, ඒක ඇත්තක් වුණොත්, ඒක කෙනෙක් වුණොත් පංච උපාදාන ස්කන්ධෙට උපාදානයි. උපාදාන වුණොත් භවයේ හැදෙනවමයි. තමන්ට ජීවත් වෙන්න පුළුවන්, තමන් ඉන්නවා, යාළුවෝ ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා කියන ලෝකයක් හැදෙනවමයි. එහෙම වුණොත් සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත ධර්මයන් ආරම්භය දුක එනවා කියන එක හැදෙනවාමයි. ඔන්න ඒ නිමිත්තට තණ්හා උපාදාන වුණොත් දුක එනවා. ඔන්න ඒක එක පැත්තක්. ඊට පස්සේ ඒ දුක එමත් එක්කම මේ පැත්තට බැලුවොත් සම්පූර්ණ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ භවය නැ ජාති ජරා මරණ නැ. එතකොට ඔය වැඩේ අපිට කරන්න තියෙන පැවිද්දෙක් හැටියට ගිහි ගෙදරක ඉඳලා ඕක කරන එක ලේසි නැ. ගිහි ගෙවල් හැදිලා තියෙන්නෙම මේ පංච උපාදාන ස්කන්ධය උපාදාන කරගෙන අහවල් කෙනාට මම මේ මුදල දෙන්න ඕනේ, අහවල් කෙනාට මේ බඩු ටික විකුණන්න ඕනේ, මං අහවල් තැනට ගිහලා මේ බඩු ගේන්න ඕනේ කියලා සත්ව පුද්ගල භාවය ඇසුරු කරගෙනම ගනුදෙනු කරන මට්ටමක් තමයි ගේ ජීවිත කියන්නේ බොහෝ සෙයින්ම තියෙන්නේ. ඉතින් ඒකේ බොහෝ වෙහෙසක් දරන්න වෙනවා. මේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා, උපාදාන නොවී ජීවත් වෙන්න හුරු වෙනවා කියන කාරණාව හුරු කරන්න. හැබිද්ද හිස් අවකාශය වගේ නිදහස් මේ බ්‍රහ්මචර්යාවට කියලා පෙන්නුවේ දැන් අපිට එහෙම ලොකු බරක් නැහැ, ලොකු වැඩක් නැහැ. එතකොට බර තියෙන්නෙම මේ පංච උපාදානස්කන්ධ ලෝකේ. එතකොට ඒ ටික තමයි අපි ඊයේ කතා කළේ. මේක මම මතක් කළා මොබිලාවෙම මේ උගන්වන්නේ මොකද්ද යම් විදිහකටද ජීවත් වෙන්නේ. ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන ක්‍රමයට මොකක් වෙන්නද? කෙලසුත් ගෙවිලා ජරා මරණ දුකත් නිරුද්ධ වෙන ක්‍රමයට ජීවත් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකය ජීවත් වෙන ක්‍රමය වැරදි, ලෝකය ජීවත් වෙන ක්‍රමය හැදිලා තියෙන්නෙම කෙලෙස් ඇති වෙලා ජරා මරණ දුක රැස් වෙන විදිහටමයි ජීවත් වෙන්නේ. ඉතින් ජරා මරණ දුක නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්නයි කියන එක මම ඊයේ මතක් කළා. ඒ වගේ මේ කාරණාව අපි තේරුම් අරගන්න තියෙන්නට ඕනේ. ජරා මරණ දුක ඇති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමය කියන්නේ මොකක්ද? හිතට සිහි වෙන නිමිති. අපි ඒකට කියව පංච උපාදානස්කන්ධය කියලා. ඒ පංච උපාදානස්කන්ධයට උපාදාන වශයෙන් කාම උපාදාන කියන්නේ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන කියලා සිහි වෙන නිමිති හැමම පිළි අරගෙන ඒ තුල හැසිරෙනවා අපි. දිට්ඨි උපාදාන යම් සවිඥානික අරමුණක් සිහි වෙන්නේ, සිහි වෙන එකේ සත්‍යයක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් අපි ඒ අරමුණ තුල හැසිරෙනවනම් දිට්ඨි උපාදාන. සවිඥානික කයක් නැත්තම් සය ධාතුවක් තියෙන තැනක මම කිව්වේ අපිට සත්‍ය පුද්ගලයා කියලා සිහි කරන්න පුළුවන් තැනක තියෙන සය ධාතුවක්. පඨවි ආපෝ තේජෝ වායු අවකාශ විඥාන කියන සය ධාතුවක් තියෙන තැනක නිමිත්තක් තමයි අපිට සිහි වෙන්නේ, සිහි කරන්නේ. නමුත් සිහි කරන ඒ නිමිත්තට අපි එක සත්‍යයක් කියලා පිළිගන්නව නම් පුද්ගලයෙක් හැටියට පිළිගන්නව නම් එතකොට ඒකට කියනවා අත්වාද උපාදාන කියලා. මෙන්න මේ වගේ අපි ඒ සිහි වෙන හැම අරමුණක්ම කාම වස්තුවක් හැටියට පිළිගන්නව නම් පුද්ගලයෙක් හැටියට පිළිගන්නව නම් ආත්මයක් හැටියට පිළිගන්නව නම් වෘත සමාදන් වෙන්න පුද්ගලයෙක් තැනක් සුදුසු හැටියට පිළිගන්නව නම් අපි මේ උපදින අරමුණ සතර උපාදානයෙන් උපාදානයි. ඒ ටිකේ ප්‍රතිඵලය නතර වෙන්නෙම ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේ කාරණා ටික හදලා. මොකද මේ පංච උපාදානස්කන්ධය තුල උපාදාන වශයෙන් හැසිරෙනකොට ඉබේම එකතු වෙන්නේ අනේ අපරාධනේ මං ඒ කෙනාට අර වචනේ කිව්වේ නැත්තම් අපරාධේ මග යටින් අර වැඩේ අර වැරද්ද උනේ පසුතැවිලි වෙන්න. ඈ වෙහෙසට කරුණු, උපායාසයට කරුණු. නැත්තම් අනේ අපේ අම්මා නැති වුණා, තාත්තා නැති වෙලා ඉන්නකොට මෙහෙම මෙහෙම කෙරුවා කියලා සමහරට උන තමන් තනියම අඬනවා. විලාප දෙනවා. මේ පංච පාදන ස්කන්ධයක හැසිරීමේ දෝෂේ අවසන් වෙන්නේම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ කාරණා කුමන හෝ කාරණාවක් හදලා කුමන හෝ කාරණාවක විහෙසක් අපහසුකමක් ඇති කරලවමයි. ඊට පස්සේ ඔන්න දැන් අපි හොඳට දන්නවා සසරට යන හැටි. ඊට පස්සේ නැත්තම් දුකටපත් වෙන හැටි දන්නවා. දුක දන්නවා, දුක සමුදයක් දන්නවා. පංච උපාදාන ස්කන්ධයට තණ්හා උපාදාන කිරීම මේ දුකට හේතු ටික කියලා දන්නවා. මේ පංච උපාදාන ස්කන්ධයට නැත්තම් අපිට සිහි වෙන අරමුණක් ගානේ තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්තම් හැසිරෙන්නේ නැත්තම් දුක නිරුද්ධ වෙනවා. දැන් ඔය ඔතන පෙන්වී දුකත් දුක ඇති වෙන ධර්මතාවයත් මේ ධර්මතාවය නැති වුණු දුක නැති වෙනවා කියන ධර්මතාවයත් ඔතනින් මුකුත් කරන්න බෑ. එහෙනම් මහණෙනි තණ්හාව නැති කරන්න කියලා පැනවුවේ නෑ බුදුරජාණන් වහන්සේ. දුක පෙන්නලා මේ තණ්හා උපාදාන නිසා දුක එනවා කියලා පෙන්නලා තණ්හා උපාදාන නැති වුණු දුක නැති වෙනවාත් කියලා පෙන්නලා ආයමේ වරිය අට්ටංගික මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමනේ පටිපදා කියලා සම්මාදිට්ඨි කියලා වෙනම පෙන්නනවා. මොකද ඒ උපාදානේ නැතිවලා දුක නැති වෙන, තණ්හාව නැතිවලා දුක නැති වෙන ක්‍රමය තියෙන්නේ මේ ඇත්ත දැකීම මතයි. අර පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙලා පංච උපාදාන ස්කන්ධ දුක එන හැටි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වුණු දුක නොවෙනවා කියන කාරණාවත් මතක් කරලා ඒ පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවී ඉඳනම් කටයුතුයි මෙන්න මේ වැඩපිළිවෙල කියලා සම්මාදිට්ඨි කියලා අපි කියමු. කාම භූමිය නම් රූපේ බලන්න ඕනේ, රූපේ ඇත්ත ඇති හැටි දකින්න කියලා පැනෙවුවා. ඔන්න දැන් ওই ටික දන්නවා අපි සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා රූපය ඇත්ත බලන හැටි. ඉති රූපං ඉති රූපස්සමුද ඉති රූපස්සත්තංගම. හොඳට රූපය බලනවා යා. කුණුප කොටස් වශයෙන් හෝ ඉමමේව කයං යතහ තිතං යතා පනහිතං ධාතුසෝ පච්චවේකති. මේක යම්සේ පවදේද යම්සේ පිහිටා පවදේද එසේ ඇත්ත ඇටි ධාතු වශයෙන් හරි. කෙස් ලොම් නියද ධම්මස් කියන එක මේ පටවි ධාතු. බාහිර ගස්වැල් වල තියෙන පටවි ධාතුවත් කෙස් ලොම් කියන මේ පටවි ධාතුව දෙකම සමාන කරලා පෙන්නනවා. ගල් ගෙඩියකට, මැටි ටිකකට, gadul කැටයකට පුද්ගලික සත්‍යයක් කියන්න බෑනේ. පුද්ගලික සත්‍යයක් වෙන්නේ නෑනේ. අනාත්මයිනේ. අනාත්මෝ සත්ව පුද්ගල භාවයෙන් තොර ධර්මතාවයක්, තද ස්වභාවය, අලු ස්වභාවයක්, කාර්කස ස්වභාවයක් තියෙන්නේ. එක තමයි පඨවි කියලා කියන්නේ. පඨවි කියන තද ගතියේ ලක්ෂණ ටික තමයි හඳුනා ගන්න තියෙන්නේ තද කාර්කස සුබ ස්වභාවය. ඉබඳු ලක්ෂණයකින් යුක්ත යම් කොටසක් මේ සවිඥානික කයේ තියෙනා තද රළු කාර්කස ස්වභාවයෙන් යුක්ත කොටසක් මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හම, මස් නහර. ඔන්න මේ කොටස් ටික හොඳට තේරෙනවා අර gadul කැටි හා බඳුයි, අර කළු ගල හා බඳුයි, අර ගස් වෙල හා බඳුයි සමාන කරලා පෙන්නනවා. මෙබඳු කොටස් ටිකක් මේකයි තියෙන්නේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පිත්ත, සෙම, සැරවලේ, දහදිය, බාහිර ලිඳක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවය. ආපෝ ස්වභාවය හඳුනගන්න ලක්ෂණයක් තියෙනවා. ගලන, වැගිරෙනවා, බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය මේ කයේ තියෙන ස්වභාවයට සම කරලා බලනවා. මෙබඳු රූපයක් නේද තියෙන්නේ කියලා. ඊට පස්සේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් තියෙනවා. ගහක ගෙඩියක් ඉදෙනවනම්, ව්‍යංජනයක් ඉදෙනවනම්, බතක් ඉදෙනවනම්, යමක් පිච්චෙනවනම්, තේජෝ ගතියක ලක්ෂණය, දවනව, තවනව, දිරවනව, පැසවන, මෝරණ ගති. ඒ වගේ මේ ශරීරයේ කෙස් පැහෙනවනම්, හම රැලි වැටෙනවනම්, ඇස් පෙනෙන්නේ නැති වෙනවනම්, එබඳු ස්වභාවයේ කනබුන ආහාර පාන දිරවන ස්වභාවයේ, ඉන්ද්‍රිය මුහුකුරවන ස්වභාවයේ, ශරීරයේ පැවැත්මට උපකාර ස්වභාවය කියලා තේජෝ ගතියකින් කෙරෙන වැඩ ටිකක් තියෙන. ඒ ස්වභාවයත් අර ස්වභාවයත් සමානයි. ඊට පස්සේ බාහිර වායු ධාතුව සිහි කරනවා. යම් හොලඟක් තියෙනවා නම් ගස්වැල් වල අතු හොලවන ගතිය, බැලුම් වගේ දෙයක් පුම්බන ස්වභාවයක්, හකුලවන ස්වභාවයක්, දිගහරින ස්වභාවයක්, සොලවන ස්වභාවයක්, තල්ලු කරන ස්වභාවයක් තියෙන. ඉබඳුයි මේ කයේ ආස්වාස ප්‍රස්වාසය එක්කා උකාරාදී වමනේ වගේ එනවාත්‍ය, මලමුත්‍ර බැහැර කරන වාත්‍ය, අතපය හකුලවන්න දිගාරින්ද ඇති වෙන වාත්‍ය, කනබුන ආහාර පාන පෙරලවන වාත්‍ය කියලා වාත්‍යෙන් කරන කොටස් ටිකක් තියෙයි. එතකොට මේ මුළු කයම ගත්තාම කයේ පැවැත්ම ටික කළා තියෙන මේ සතර මහා ධාතුක කෘත්‍යකින් හොඳට පෙන්වනවා. මෙන්න මේ බඳුයි මේ රූපේ ඉති රූප. ඉති රූපස සමුදය කනගුණ ආහාරය නිසා නේද මේ හැම කොටසක්ම ඇති වෙලා තියෙන්නේ. හොඳට බලනවා ආහාරයදී බත් පාන් කව්පි මුං ඇට හොඳට පේනවා. ඒව සත්ත්ව හෝ පුද්ගල හෝ ආත්මීය කැලි නෙවෙයි, අනාත්මයි. අනාත්ම ආහාරය නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. මං කිව්වේ අඹ ගහක දෙල් හැදෙන්නේ නැහැ, දෙල් ගහක අඹ හැදෙන්නේ නැහැ. අනාත්ම හේතුව නිසා හැදුණු කුණු පුකුරස් ටික හොඳට පෙන්නනවා. පෙන්නලා කනබුන ආහාර නැතිවොත් මේ රූපය දිය වෙන කොච්චර මම මගේ මගේ ආත්මයයි කියන හැඟීම තියාගෙන ඉන්න මේ කය මම නම් මගේ නම් ආහාර නැතුවන තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේ කය මම කියන හැඟීම තියාගෙන කණ්ඩ බොණ්ඩ නොදී එක දවස් පහයක් ඉන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ රූපය දිය වෙන හැටි පෙනේ හොඳට. එතකොට හොඳට පෙනෙනවා කයි අයිති තියෙන එහෙනම් රූපය අයිති තියෙන මොකේද, කාටද, කොතෙන්ද? ආහාරයට කියලා. ඒක අනුන්ගේ ළමයෙක්ව අපි මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? පොලිසියෙන්ද වෙනවා, ගුටි කන්න වෙනවා. ඒ වගේ මේ කනබුන ආහාරය අපි මම කියලා ගත්තහම තියෙන දෝෂෙ මොකද්ද? ඒක තමයි ජරාමර දුක් විඳින්න වෙනවා. ඒ වගේ ඔන්න හොඳට ඉති රූපං ඉති රූපස සමුදේ ඉති රූපස අත්තංගමෝ කියලා රූපය රූපී ඇත්ත ඇතිවීම නැතිවීම හොඳට පෙන්වනවා. දැන් මේ පෙන්වීම මොකටද? එයා හොඳට දන්නවා පංච උපාදානස්කන්ධිත උපාදාන වශයෙන් හැසිරුණු දුක එනවා කියලා දන්නවා. දුකක් දන්නවා ජීවිතේ ස්වභාවයෙන් පැනලා යන්න එපා. අපි ඇත්තටම දුක් විඳින්න වෙන හින්දා දැඩි වෙහෙස, නින්දා, අපහාස, ඇනුම් බැනුම්, තාඩන පීඩනයන්ගෙන් පීඩා විඳින්න වෙන හින්දා, අම්මා තාත්තා සහෝදර මැරුණහම දුක එන හින්දා, එතකොට තමන් සතු ප්‍රියමනාප දේවල් නැතිවීමෙන් අප්‍රියමනාප පුද්ගලයෝ එකතු වීමෙන් දුක එන හින්දා, එබඳු සැබෑම ලෝකයට විඳින්න තියෙන අපිට විඳින්න තියෙන සැබෑම දුක් ටික තමයි මේ දුක. ඔය සියලු දුක් ටිකට අපි එකින් එක ගත්තේ නැහැ. අපිට උරුම වුණා ඒ සඳහා කළේ අපි හිතට සිහි කරන්න පුළුවන් හැම නිමිත්තකම පුද්ගලයෙක්, සත්වයෙක්, කෙනෙක්, දෙයක් හැටියට ඒවේ වටිනාකම් ලැබෙන විදිහට, දැනෙන විදිහට හැසිරෙච්ච එක විතරයි කළේ. ඔකට කිව්වේ පංච උපාදානස්කන්ධයේ උපාදාන වශයෙන් ඉන්නවා, තණ්හා උපාදාන වශයෙන් ඉන්නවා. ඒ පංච එතකොට එයා දැන් දුක ආපු ක්‍රමයක් දන්නවා, දුකක් දන්නවා, දුකේ නැතිවීමක් දන්නවා. මේ පංච උපාදාන ස්කන්ධේ තණ්හා උපාදාන වශයෙන් හැසිරුනේ නැත්තම් දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒ දුක්ඛ නිරෝධයමයි එයාට තියෙන හයිය මේ ප්‍රතිපදාව වඩන්ඩ. එයා දන්නවා ඒ සඳහා කටයුතුයි මොකද්ද? රූපය ඇත්ත පෙන්නන එක සම්මාදිට්ඨි කියලා, ඉති රූපං ඉති රූප සම්දිති රූප සත්තංගමෝ කියලා මේ ටික පෙන්වුවේ මොකටද? දැන් මේ ටික කරනකොට අපිට පංච උපාදාන ස්කන්ධයේ උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ නැහැ. ඇයි අපි දැන් වෙන එකක් නේ කරන්නේ? මේ උපායශීලීව අල්ලලා දීලා තියෙනවා සම්මාදිට්ඨියෙන් රූපය ඇත්ත පෙන්නනවා වගේම වැරද්ද හැසිරෙන්න බැරිකම. නිවැරද්දක හැසිරෙනකොට නිවැරද්ද ක්‍රම දෙකක් තියෙනවා. නිවැරද්දක හැසිරෙනවා වගේම වැරද්ද තුල ජීවත් වෙන්න බැරිකම ගන්නවා. වැරද්දක් තුල හැසිරෙනකොට ක්‍රම දෙකක් කරනවා. වැරද්ද තුල හැසිරෙනවා වගේම නිවැරද්ද තුල ජීවත් වෙන්න ඉඩ සකස් කරන්නේ නැහැ කියන කාරණා දෙක කරනවා. දැන් සිහි වෙන සත්පුද්ගල භාවයට සිහි වෙනවත් එක්කම අනාත්ම පැත්තට අපි හිත නැඹුරු කළොත්, හිත හුරු කළොත් මොකද වෙන්නේ? මේ කෙලෙස් සහිතව, උපාදාන සහිතව, වැරදි සහිතව දුක එන විදිහට හැසිරෙන්න ඉඩ නැහැ. ඔන්න ඔය ටික දැන් අපි දන්නවා, ඉගෙන ගත්තා. ඕකට කිව්වා මොකද්ද? දර්ශනයෙන් පහකට තු කෙලෙස් කියලා. දැන් එයා දන්නවා සත්පුද්ගල ආත්ම භාවයක් තියෙනවා නෙමෙයි, මරණයෙන් පස්සේ යන සත්වයක් ඉන්නවා නෙමෙයි, සත්වයක් ආවා නෙමෙයි, මෙන්න මේ කෙලෙස් ටික නිසායි මේ සත්පුද්ගල භාවයේ දුක හැදුනේ කියන එක දන්නවා. දුකට හේතුවක් දන්නවා, දුක නැති කිරීමක් දන්නවා, නැති කරන්න රූපය ඇත්ත පෙන්විය යුතුයි කියලා දන්නවා. දැන් විද්‍යාව තියෙන සම්මාදිට්ඨියේ ඊ අවිද්‍යාව නැහැ. නමුත් ඔය විද්‍යාව නැති කාලේ සිහි වෙන නිමිත්තක පුද්ගල භාවයෙන් හැසිරිලා හැසිරිලා හුරු වෙච්ච හුරුව ගෙවෙන්නේ නැහැ ඔය ඇත්ත දැනගත්තා කියලා. ඔන්න දැන් දුකයි දුක ඇතිවීම නැතිවීම නැති කරන මගයි කියන එක දැනගත්තට ආශ්‍රව කියලා කොටසක් ඉතුරු වෙනවා අපිට. ඈ උපදින හැම නිමිත්තකම දැන් අපිට තියෙනවා. ඊට පස්සේ කොච්චර ඉගෙන ගත්තත් දැනගත්තත් ඔය හතර පිහිටානොට ඉන්නේ ආශ්‍රව නිසා. සිහි වෙන අරමුණු කාම වස්තුම කියලා පෙන්වන ගතිය කාම ආශ්‍රවේ. අපිට සිහි වෙන අරමුණු නෑ, බාහිර දැකපු පැත්තේ අහපු පැත්තේ බාහිර තිබුණු ඒව තියෙන ඒවමයි කියලා පෙන්වන ගතිය භව ආශ්‍රවේ. නෑ සත්‍යයමයි පුද්ගලයමයි කියන ගතිය දිට්ඨාශ්‍රවේ. එතකොට මේක ආශ්‍රවයක් නේද කියලා නොපෙන්වන ගතිය අවිද්‍යා ආශ්‍රවේ. නැත්තම් මේ අරමුණු ටිකේ ඇත්ත නොපෙන්නනකම කියන මෙන්න මේ ආශ්‍රව කියන ගතිය නිසා තමයි මේ දැනගත්තත් අපිට සිහි වෙන නිමිත්ත තුල හැසිරෙන්නේ නැතුව පවතින අරමුණු වල ඇත්ත පෙනෙන බව පිහිට නොසිටින්නේ. එතකොට මේ ආශ්‍රව වලට හේතුවත් මොකද්ද? අවිද්‍යාවමයි. මොකද්ද? ඔය දුක දැකලා, දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා මෙන්න මේ විදිහට හැසිරිය යුතුයි කියලා පෙන්වන ක්‍රමය නොදන්නා කමම තමයි ආශ්‍රව ටික පවතිනත් හේතුව. ඒ නිසා ආශ්‍රව ගෙවෙන්න කරන්න තියෙන්නේ ඉතිරූපං ඉතිරූපසම්දි ඉතිරූපසත්තංගමෝ කියලා මෙන්න මේ ටිකේ ඇත්ත රූපය ඇත්ත පෙන්න ඉන්නකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. වගේම ඊට පස්සේ ආශ්‍රව ධර්මත් ගෙවෙනවා. ඔන්න ඕක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. සාමුක්කංසන දේශනා කියලා කියන්නේ තමන් වහන්සේලාම උසස් කොට ප්‍රකාශ කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් තමන් වහන්සේම මේක සත්‍යයි ප්‍රණීතයි ශ්‍රේෂ්ඨයි කියලා තමන් වහන්සේම උසස් කළ, තමන් වහන්සේම තමන්ගේ ගුරුවරයා කියන තැනින් තබල ඇසුරු කරන දර්ශනය තමයි ඔන්නෝක. ඔය දර්ශනය දකින තමයි සහ අස්ස දස්සන සම්පදාය තයසු ධම්ම ජහිත භවන්ති කියලා කියන්නේ. මේ දර්ශනය දකිනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියලා මෙන්න මේ ධර්මතා තුන අතහැරෙනවා. චතුවපාය හිච විපමුත්තු සතරපාය මිදුන චචා විතානාන්‍ය අබබ්බෝ ඛාතු ධර්මතා හයක් කරන්ට අභව්‍යය. මොකද්ද? ආනන්තරි අකුසල. ආනන්තරික කියලා කියන්නේ අනතුරු භවයේ මේ භවයේ මේ ජීවිතය අතහැරනවත් එක්කම ඒකාන්ත කොටම ඊගාව භවයේම විපාක දෙන නිසා අනතුරුවම විපාක දෙන ධර්මතා උගලට කියනවා ආනන්තරික කියලා. ඒක කුසලයටත් තියෙනවා අකුසලයටත් තියෙනවා. අකුසල පැත්තට ආනන්තරික අකුසලය කියලා කියනවා. මව් මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුරජාණන් වහන්සේගේ ඇඟේ පවිටු සිතින් ලේ සෙලවීම, සංඝ බේද කිරීම කියන පහයි දුකෙන් නිදහස් වීම සඳහා, දුක නැති කිරීම සඳහා වෙන ශාස්ත්‍රෝන් වහන්සේ නමක් අදහනවා කියන කාරණාව. කියන මේ හය කෙරෙන්නේ කරන්නේ යා. ඔය දර්ශනේ දකින්න කෙනා දුක නැතිකරන්න වෙන ක්‍රම හොයන්නේ නැහැ. වෙන වෘත සමාදන් වෙන්නේ නැහැ. වෙන මාර්ගයක් හොයන්නේ නැහැ. ශාස්ත්‍රවරු හොයන්නේ නැහැ. ඊට පස්සේ පරපත්‍ය රහිතයි කියලා කියන්නේ. අනුන්ගේ අතේ අනුන්ගේ ඇඟේ එලිලා ඉන්න ඕනේ නැහැ. කැලේකට ගියත් එයා තනියම දන්නෝ ආශ්‍රයක්ෂය කරගන්න. යම්තා මේ පංච උපාදානස්කන්ධයට තාම උපාදාන වශයෙන් තමන්ගේ හිත හැසිරෙනවා කියන එක තමන්ට හොඳට තේරෙනවා. මගේ සිත උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන එකත් තේරෙනවා. මේ සම්මාදිට්ඨිය දැකලා සම්මාදිට්ඨිය තුල ස්ථාවරයි නම් සිත දැන් උපාදාන වශයෙන් ගන්නෙ නෑ කියන කාරණාවත් එයාට හොඳට තේරෙනවා, පෙනෙනවා. ඒ හින්දා ඒකට කියන පරපත්‍ය රහිතයි කියලා. ඔන්න ඔය චතුරාර්ය සත්‍ය තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. නැත්තම් මේ ශාසනේ කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඊට පස්සේ දැන් එහෙම පෙන්වුවත් ආශ්‍රව බලවත් වැඩිකම නිසා මම ඊයේ මතක් කළා වගේ ඉන්ද්‍රිය ධර්ම, බෝධිපාක්ෂික ධර්ම බොහෝම දුබල නම්, නීවරණ ධර්ම බොහොම බලවත් නම් අපිට සිහිවෙන නිමිත්ත ගානේ ආශ්‍රව කියන තපැත්තකින් බොහෝ කවසිත පැවතෙන කෙලෙස්, බොහෝ සසර හුරු කරලා තියෙන්නේ අරමුණ සිහිවෙන අරමුණේ කෙනෙක් හෝ පුද්ගලෙක් හෝ දෙයක් හැටියට බාරගෙන ඒක තුල හැසිරෙන්නම හිත හුරු කරලා තියෙන්නේ. ඒ නිසා මේ ආශ්‍රව පැත්ත බලවත් වැඩි, අපිට නීවරණ ධර්ම බලවත් වැඩි. මේ ඇත්ත පෙන්වන රූපයක ඇත්ත පෙන්වන පැත්ත, සම්මා දිට්ඨියට නැඹුරු වෙච්ච පැත්ත බලය අඩුයි. ඒ නිසා අපි ඔහොම කිව්වොත් අපිට ඕක බර වැඩි නම් අපිට ඊට පස්සේ වෙනවා ඒ නිමිතිවල බර අඩු කරගන්න ක්‍රමයක් කරන්න. බර අඩු කරගන්න ක්‍රමයක් කරන්න. ඒකට කන්නවා අපි මොකද්ද? චිත්ත සමාධිය ඇති කරගන්න. මේ නීවරණ ධර්ම අඩු කරගන්න. චිත්ත සමාධිය ඇති කරගන්න උපායක් කරනවා. ඒකට තමයි අපි කිව්වේ සමත නිමිත්තක් ඇසුරු කරන්න, මුඛ නිමිත්ත නාසිකක් ගේවා මුඛ නිමිත්තේ හිත තබා ගන්නවා. හිත තබාගෙන සිහි ඇතුව ආස්වාස ප්‍රාස්වාස කරනවා. එක තැනක ඉඳගෙන හිත අහකට යන්න දෙන්නේ. නමුත් ඒත් හිත අහකට ගියොත් ආපහු ගන්නවා. මේවා මේ මතක් කරන හැමදාම මේ ටිකේම ওই ටික මතක් කරනවා. ඒ විදිහට සති නිමිති හිත දබාගෙන ආනාපාන සතිය හෝ වඩනවා. සති නිමිති හිත දබාගෙන මෛත්‍රී කමඨාන හෝ කරනවා. හිතේ සති නිමිති හිත දබාගෙන බුදු ගුණ හෝ වඩනවා. අසුභය හෝ වඩනවා. මරණානුසතිය හෝ වඩනවා. කුමන හෝ හිතේ කතා කරන ගතිය අඩු වෙන්න වර්තමානයේක හිත තබා ගන්න ප්‍රයෝගයක් කරනවා. ඒ හැම වෙලාවකදීම හොඳට මතක තබා ගන්න ඕනේ අපි මෛත්‍රී භාවනාව කරනවා. සියලු සත්‍ය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අර මැෂින්කට රෙදි හොදන මැෂින්කට රෙදි ටික දාලා පැත්තකින් ඉන්නවා වගේ හේදෙන්න. ඒ වගේ සියලු සත්‍ය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඔහේ හිත හිතා ඉඳ ඇරලා යටින් එක එක දේවල් හිතුනට මේ කමඨහනේ කෙරෙන්න ඕන කෘත්‍ය කෙරෙලා නැහැ. මේක උපායක්. සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා හිතන්නේ හොඳට සිහියැතුව නුවණැතුව හිත යටින් අතීත දේවල් අරමුණු කරන්න බැරි වෙන්න, අනාගත දේවල් අරමුණු කරන්න බැරි වෙන්න, හිතන දේ තුලම ඉන්නව, ඉඳිමින්ම හිතනවා. එහෙම කරනකොට මේ උපායෙන් අතීත අනාගත දෙකට දුවන හිතේ වේගය අඩු වෙන්නේ. එහෙම නැතුව අපි ඔහේ මුමුණනවා, මතුරනවා සියලු සත්‍ය නිදුක්ඛය නිරෝගීව සුවපත් වේවා කියලා. එහෙම මිමුණුවට මැතුරුවට කිව්වට ඇතුළතින් එක එක දේවල් අරමුණු කරන්න පුළුවන් ගතිය තිබුණා නම්, තියෙනවා නම්, මේ කරන ක්‍රියාවෙන් බලාපොරොත්තු වෙන අර්ථය වෙන්නේ නැහැ. ක්‍රියාව කළා තියෙනවා, නමුත් අර්ථ සම්පාදනය නැහැ. අපි මේක කළේ චිත්ත ඒකග්ගතාවයක්, හිත වර්තමානයක තබා ගන්න උත්සාහවත් වීම, නීවරණ ධර්මයන්ගේ බලය අඩු කිරීමක් කරගන්න උපායක් හැටියටයි. ඒ නිසා අපි උපායේ දක්ෂ වෙන්නට ඕනේ, අර්ථයේ දක්ෂ වෙන්නට ඕනේ. ඒ අවශ්‍ය අර්ථය සම්පාදනය වෙන විදිහට කෙරෙන්න ඕනේ මිසක නැතිනම්. වැඩෙත් කළා තියෙනවා, නමුත් අවශ්‍ය අර්ථය වෙන්නේ නැහැ. පැය භාගයක් විතර මෛත්‍රී භාවනාවක් කළා තියෙනවා, නමුත් හිතනම් එකඟ වෙන්නේ නැහැ. ඒ වෙන්නේ ඔන්නෝයි කමටහනක් වඩනකොට ඒ කමටහනෙන් කෙරෙන කෘත්‍ය බලාගෙන නොකරනකම නිසායි. ඒ විදිහට හැම සමත කමටහනක්ම මං කිව්වේ ආනාපාන සතිය හෝ වඩන්නත් බැයි නම් ඒ තරම් හිත විසිරිලා නම්, මෛත්‍රී කමටහන හෝ වෙන දේකුත් කරන්න බැයි නම්, කෙනෙකුට පුළුවන් සරලම දෙය ඉතිවිසෝ ගාතාව සජ්ජායනා කරනවා. සති නිමිති තියාගෙන ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධ. හැබැයි ඒකෙදිත් උපායක් තියෙයි. තමන් කියන දේම දන්නව, දන්න දේම කියනව, හිත යටින් එක එක දේවල් වලට යන්න නොදී අර සජ්ජායනා කරන, මෙනෙහි කරන දේ තුලම හිත තබා ගන්න ඕනේ. එහෙම හිත තබාගෙන විනාඩි 5ක් 10ක් විතර ඉන්න පුළුවන් මට්ටමටම ඉන්න, එතකොට ආනාපාන සතිය වඩන්න සති නිමිති හිත තියාගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලයි බේම. ඒ විදිහට ප්‍රයෝගශීලීව තම තමන්ුයි දන්නේ තම තමන්ගේ මනසේ ස්වභාවය. තම තමන්ගේ මනසේ ස්වභාවය. ඒ වගේ සති නිමිත්ත ඇසුරු කරනවා. ඊට පස්සේ නැගිට්ටට පස්සෙත් සති නිමිත්ත හිත තබාගෙනම ඉදිරියට යනවා, ආපහු වෙනවා, ඒ කටයුතු ටික කරනවා. එහෙම නැත්තම් හැම වෙලාවෙම වර්තමානයක කන්න දෙයට සිහියෙන් මේ හැම දෙයක්ම හොඳට මතක තබා ගන්න ඕන. මේ සතිපට්ඨානේ ප්‍රධානම ලක්ෂණය නීවරණ ධර්ම දුරු කළ වර්තමානයක තමන්ව තබාගෙන වර්තමානෝ ධර්මයන්ගේ ඇත්ත පෙන්වන එක. ඒ කාරණාව සිද්ධ වෙනවද තමන් මේ කරන දෙයින් කියන කාරණාව ගැන හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න. කමටහනට වඩා සැලකිලිමත් වෙන්න ඒක කරනකොට මේ අවශ්‍ය අර්ථය වෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. සමත කමටහනකින් ආනාපාන සති කමටහනේ පමණ තේරුම් ගන්න. මොකද්ද? චිත්ත ඒකග්ගතාවයක්. හිත නොවිසිරුණු කමක්. හදන එකයි ඒකේ ලක්ෂණය. ඉතින් සමත කමටහනකට හිත තිබ්බ ගමම්ම හිත එකඟ නම් සමාධිය වඩන්න තියෙනවා, වඩනවා, අභ්‍යාස කරනවා කියලා එකක් සේක කියලා කියන්නේ නැහැ, හික්මෙනවා කියලා කියන්නේ නැහැ. එහෙම බැරි හින්දම තමයි මේක පුරුදු කරන්න කියන්නේ. වඩන්න කියලා කියන්නේම බැරි හින්දමයි. අනේ හිත තබා ගන්න බෑනේ, හිත හිටින් නැහැනේ කියලා කියනවා. හිත හිටිනවා නම් එක තැනක නතර වෙලා තියෙන නම් ඕනේ දෝ එකමට නක් ඕනේ. ලෙඩු තමයි හැම වෙලාවෙම ස්පිරිටල් යන්න ඕනේ, හොඳයි යන්න ඕනේ නෑ. ඒ වගේ හිත විසිරෙන හින්දා, හිත දුවන හින්දා, හිත එක්තැනක පවතින නැති හින්දා, නොඑක් නොඑක් අරමුණු කරන ගතිය තියෙන හින්දා මේ සමතකමට නක් වලඬ හුරු කරන්න ඕනේ. ඒක හුරු කරන්න ඕනේ කියන්නේ ඒක තමන් ගාව නෑ කියන එක කියනවා. එතකොට එකපාරටම කරන්ද එකපාරටම වෙන්නේ නැහැ. මං කිව්ව වතුර කේතලයක් ලිපේ තිබ්බත් ඒක පැහෙන්න යව වෙලාවක් ගන්න ඕනේ. හොඳට බලන්න දැන් අපිට වෙන එක දෙයක් තියෙනවා. ඔය වගේ සමත භාවන දැන් සමහර අය කියනවා හාමුදුරනේ මම හැමදාම භාවනා කරනවා. ඒත් මගේ හිත සමාධි වෙන්නේ නැහැනේ කියනවා. ගොඩක් අය ඇවිල්ලා කොච්චර කියලා භාවනා කරනවා. සමහරු පැය කාලක් භාවනා කරනවා, පැය භාගයක් භාවනා කරනවා, පැයක් භාවනා කරනවා, දෙකක් භාවනා කරනවා කියනවා. ඒත් හිත සමාධි වෙන්නේ නැහැ කියනවා. අපි කියමු කැලේ ඉන්න කුළුහරකෙක්. හොඳටම දඟලන කුළුහරකෙක්. අමාරුවෙන් අල්ලගෙන ඇවිල්ලා කනුවක බඳිනවා. පෙන්දා මොගේ කුළුගතිය නිසා එහාට දුවනවා මෙහාට දුවනවා පිම්බිනවා පයින්නවා දඟලනවා පෑ දෙකක් බඳලා තියලා ආයි කැලෙට යවනවා හරිද ආයිත් පහුවදාට පෑ අල්ලගෙන ආවිල්ලා පෑ දෙකක් බඳිනවා මොගේ කුළුගතිය යන්න කොච්චර කල් යයිද මාසෙකින් අවුරුද්දකින් යන්නේ නැති ගන්නට නේ කුළුගතිය පැය 24ක් යන දවසට පැය 22ක්ම කැලේ පැය දෙකක් කණුවේ වැදලා දඟලන හින්දා මොන අපහු ලෙහෙල යවුවා රූපකයක් තිනු රූපයක් වූ කුළු හරකත් හික්මෙන් නැත්තන් ඒ වගේ සියදහස් ගුණයකින් බල සම්පන්න කුළු ගතියක් තියෙන හිත ඈ පැයක් හෝ දෙකක් භවනා කරුවා කියලා කුළු ගතිය යයිද දඟලන ගතිය යයිද නමුත් ඔය කුළු හරකව ගෙනල්ල බඳලා තිබ්බොත් බඳලා කනුවක ඔකෙත් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔය ගවය හිල කරන ක්‍රම ඈ ඛණ්ඩ පොණ්ඩ දෙන එක අඩු කරනවා කනුවේ බඳලම තියනවා අර වගේ නිකන් ඉන්නේ ඌ පිඹිනවා පොළොව හාරනවා දඟලනවා එහාට පනිනවා මෙහාට පනිනවා ඒත් ලැහන්නේ ඔහොම දවසක් විතර දඟලලා එයාම තෙහෙට්ටුවටපත් වෙලා මොකද කරන්නේ අර පළවෙනි දවසේ වගේ පිබ්බින දඟලන කෑ ගහන පොළොව හරන වේගෙ ටිකක් අඩුයි දෙවෙනි දවසේ යනකොට කෑම බීම ටිකක් අඩු කරනවා ඈ එතකොට දෙවෙනි දවසේදීත් ඒත් දුවනවා ඒත් පිබ්බිනවා ඒත් පයින්නවා ඒත් කෑම බීම චූට්ටක් විතරක් දෙනවා. ඒතර කෑම බීම අඩු කරනවා. ඔන්න පළවෙනි දවස තරම් නෑ. තුන්වෙනි දවසේ දෙවෙනි තරම් දවස නෑ. මොකද දවස් පහක් හයක් විතර ලබකොට අර පිඹිලා දඟලලා කෑ ගහන ගතිය නෑ. නමුත් එක තැනක නතර වෙන්නේ කනුව වටේ කැරකෙනවා ඇවිදිනවා මෙහෙම. ඔහොම දවස් කීපයක් යනකොට හිමින් ඇවිදිනවා කනුව වටේ දැක්. හිමින් ඇවිදින අර පිබින දඟලන වේගය අඩුයි. බඳලම දියන්නේ ලෙහන්නේම නැහැ. හිමින් ඇවිදින. ඊට පස්සේ උන්න දැන් ටිකක් ඇවිදිනවා ආයේ හිටගෙනත් ඉන්නවා ආයෙත් ඇවිදිනවා ආයෙ ටිකක් නිහඬවත් ඉන්නවා. ඔහොම ගිහිල්ලා දවස් 6-7ක් යනකොට මොකද වෙන්නේ? උන්න කනුව මුල ටිකක් ඇවිදිනවා. හිටගෙනත් ඉන්නවා ඉඳගෙනත් ඉන්නවා. සති කහමාරද්දයක් විතරකට නැත්තම් දවස් 10ක් විතර වුණාට කනුව මුල ඉඳගෙනම ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සතාට වඩා බලයේ තියෙන සීල හරකෙක්ගේ කරේ ඈඳනවා. මෙයාට එයාව ඇදගෙන යන්න බැරි. අරයට උනේ තනකම මෙයාව ඇදගෙන එන කෙනෙක්ගේ කරේ බඳිනවා. බැඳහම මොකද කරන්නේ? දැන් අර සතා දැන් අර හීල සතාට ඕන තැනකට තමයි මෙයා වැදගෙන යන්න වෙන්නේ. ඔහොම ටික දවසක් ගියාම හොඳටම හීලයි වෙනවා. ඊට පස්සේ කරත්තේ බැඳලා තරාදින්නත් පුළුවන්, හාන්නත් පුළුවන්, පෝරු ගන්නත් පුළුවන්, මඩවන්නත් පුළුවන් වැඩ ගන්න හැකි. ඒ වගේ මේ හිතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුළු හරකෙක් වගේ. සතිපට්ඨානයේ මේ හිත බැඳ තබන කනුව ටැඹ වගේ අත නොහැර පැයක් පැය භාගයක් සිහියෙන් හිටිය කියලා කුළු ගතියන්නේ තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම සමත නිමිත්ත ආසේවනය කටයුතුමයි. වැඩක් කරන වෙලාවෙදි පහ වුණොත් අනේ මම වැඩ කරන වෙලාවෙදි මේ සති නිමිත්ත ඇසුරු කරන්න බැරි වුණා, හිත එකඟ වෙන කමටහනක ඉන්න බැරි වුණා නේද කියලා සති නිමිත්ත සිහිපත් කර කර චිත්ත සමතය ඇති වෙන කමටහනක ඉන්න ඕනේ. එහෙම නැත්නම් කෙටියෙන් ගත්තොත් අතීත දේවල් සිහි කර කර වමාර වමාර ඛණ්ඩ දෙන්න එපා. අනාගත දේවල් සිහි කර කර හොයන්න යන්න නොදී වර්තමානයක හැම වෙලාවෙම සිහි කරන දේ වේවා කරන දේ වේවා සිහි කරන දේත් එක්කම කරන දේත් එක්කම හිත තබාගෙන සීනුවන තබාගෙන ඉඳ උරු කරනවා. මෙහෙම කරන එකට කියනවා මේ සමත නිමිත්ත ආසේවනය කරනවා කියලා. සති නිමිති හිත තබාගෙන. කොහොම කරන්න හැදුවට ඒකයි අර සති නිමිති හිත තබාගෙන ආනාපාන සති හෝ බුදුගුණ අසුභේ වඩන්න හැදුවට කුළුහරක කණුව බැඳ වගේ තමයි. එක පාට කුළු නැහැ. මේ කුළු ගතිය යන්නේ ඒත් හිත එහාට පයින්නවා මෙහාට පයින්නවා අර කරමුණු කරනවා මේ කරමුණු කරනවා නැගිටලා යන්නම දුවන්නම තමයි හදන්නේ ඈ ඒද මොකද කරන්නේ කණුවෙන් බැඳපු එක ලෑන්නේ වගේ ඒ අමතකුණට ආයෙත් මතක් කරලා ගන්නවා අතහරින්නෙම නැහැ උත්සාහය ඒකම කැම්බීමත් අඩු කරනවා වගේ තමයි පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන එකත් අඩු කරනවා කෙනෙක් පුද්ගලයේ කියලා හිත හිතා යන්න ආවත් එක දෙන්නේ නැහැ ඒක අතහරින අතහැරලා කමඨහනටම ගන්නවා කමඨහනටම අරගෙන මෙහෙම සතියක් දෙකක් කරනකොට අර වෙනද වගේ හිත එහාට පනින මෙහාට පනින දුවන කුළු ගතිය අඩු වෙනවා ඈ ටිකක් යම් ශික්ෂණයක් තේරෙනවා තාවදුරට කරනකොට මෙහෙම කරනකොට හිත මේ සති නිමිත්තේම බැඳීම පවතින දවසක් තියෙයි. එදාට කිසිම අපහසුාවක් නැතුව තමන්ට සිහිවෙන අරමුණු ඒ තුල ඇත්ත කරගෙන හැසිරෙන්නේ නැතුව ඒ අරමුණු වල ඇත්ත ඇති හැටි පෙන්වන්නත් පුළුවන්. මෙහෙම පෙන්වන්න වෙන්නේ මොකද්ද? නීවරණ ධර්මයන් දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට මම එදා නීවරණ ධර්ම විස්තර කළා. නීවරණ ධර්මෙන් තමන් කෙරෙහිලා නැහැ කියලා දකින්න එයාට බොහෝම ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. මොකද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච විචිකිච්ඡා කියන ධර්මතා පහම නැහැ. මොකද චතුරාර්ය සත්‍ය කලම ඉගෙනගෙන ආපු හින්දා විචිකිච්ඡාවක් නැහැ. කෙසේද කෙසේද යන කුසල ධර්මයන්ගේ විමති තියට නැහැ. ඒ ප්‍රමෝදය නිසාම ප්‍රමුදිත භාවය නිසාම හිතේ උද්දවැඩුණු ගතිය නිසාම ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳෙනවා. සංසිඳෙන හිතකය ඇති කෙනාගේ හිතකය දෙක සැපසහගත වෙනවා. සැපසහගත කල්ලි හිත සමාධි වෙනවා. මේ ශාසනයේ නියම සමාධිය කියලා කියන්නේ ඒකට. අපි ඔය සතිපට්ඨානෙ වඩන කාලේ හිත විසිරෙන්නේ නැති විදියට එකඟ වෙලා තියෙන කාලේ ඇති ඒකග්ගතාවයට මේ ශාසනයේ සමාධිය කියලා කියන්නේ නැහැ. ඔය සති බල කියලා කියන්නේ. සිහිය බලවත්. සිහිය බලවත් මට්ටම තමයි අපි ඔය සමාධිය කියලා හිතාගෙන ඉන්නේ. ඒ හිත සැපසහගත කල්ලි හිත සමාධි වෙනවා කියනකොට මම කිව්වේ මේ කාම සංඥා මට්ටම අතහැරෙනවා. අද අපිට පෙනෙන දෙයට ඔබෙන් වස්තු විනිවිද දකින්න තරම් ඒ සමාධිය බලවත්. මේ ප්‍රසාද ටික හදනවා එකේ. ඒ සමාධියට අන්න ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය පෙන්වනවා. ධර්මතා දෙකකි. මොකද්ද? අපි මෙච්චර කාලයක් පංච උපාදාන ස්කන්ධ දුකක් වින්දනම් ඒ දුකක් වින්ද තැනක තිබුණු ස්කන්ධ ටිකේ සැබෑම ස්වභාවය තමයි අනිමිත්ත ස්වභාවය, ශුන්්‍යත ස්වභාවය, අපනහිත ස්වභාවය, නැත්නම් අනාත්ම ස්වභාවය දකිනවා. සංකත ධර්මයන්ගේ පරමාර්ථමය ස්වභාවය, යථාභූත ස්වභාවය ස්කන්ධ ටිකේ දකිනවා. ඒ විතරක් නෙමේ, ඒ හැම දෙයක්ම ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධයි කියලාත් පේනවා. මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කොත් සත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික අනාත්මයි කියලා දකිනවා. ඒව දැන් ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියලා පේනවා අතීතයේ. වර්තමානයක යම් රූපයක් ඇති ඉදිරිපිටට එයිනම් එන්නේ මෙන්න මෙබඳු අනාත්ම වූ රූපයක්මයි කියලා දන්නව හේද ප්‍රතිනිරුද්ධ නිරුද්ධ වෙනවමයි කියලත් නොවනයි. අනාගතේ යම් ස්කන්ධයක් හටගලේ නම් හටගන්නවා නම් මෙබඳු අනාත්ම වූ ශුන්‍යත වූ ස්කන්ධයක්මයි ප්‍රත්‍ය නිසා හටගන්නේ කියලා දන්නවා. ඒ හැම දෙයක්ම ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධයිම කියන නුවණක් එළඹ සිටිනවා. ඒ ඇත්ත ඇති හැටි දකිනකොට මෙබඳු ස්කන්ධයක් තියෙන තැනක මේ ටික උපාදාන වශයෙන් අරගෙන විඳපු දුකේ කලකිරෙනවා. එදාට මේ හිත මේ ස්පර්ශ ආයතන හය පැත්තට පුද්ගලයෝ හැටියට සත්වයෝ හැටියට දේවල් කාර්ය හැටියට නැමී පවතින්නේ නැහැ. ඇත්ත ඇති හැටි දැක්කහම ඒ කලකිරීම නිසා ඇලෙන්නේ නැහැ ස්පර්ශ ආයතනේ. නොඇලෙනවා. නොඇලෙන නිසා මිදෙනවා. කාමාශ්‍රව භවාශ්‍රව ditāśrava ditiyāśrava නැහැ. කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යාශ්‍රයන්ගෙන් මිදෙනවා. චතුරාර්ය සත්‍ය දැනගත් මේ ප්‍රතිපදාව ආරම්භ කරන තැනදීමයි ditāśrava ගෙවුනේ. ඒ නිසා එයාට මේ මට්ටමේදී කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් හිත මිදෙනවා. අපුබ්බං අචරෙම පෙරපසු නැතුව මිදුණු ගමම මිදුණා කියන ඥාන දර්ශනය පහළ වෙනවා. මොකද්ද කොහොමද? කීන ජාති මගේ ඉපදීම නැති වුණා. උසිතම් බ්‍රහ්මචර්යා මම දැන් බ්‍රහ්මචර්යා වාසය කළ ඉවරයි. කතං කරණියං කලයුත්ත කළා නාපරං ඉත්තත්තාය මත්තේ කටයුත්තක් නෑ කියන ප්‍රතිවික්ෂා ඥානය එළඹ සිටිනවා. එළඹ සිටිනවා. එයාට අතීත ස්කන්ධය සිහි කරන්නත් පුළුවන්, අනාගත ස්කන්ධය සිහි කරන්නත් පුළුවන්, වර්තමාන ස්කන්ධය සිහි කරන්නත් පුළුවන්. සිහි කරන මනසත් පෙනෙනවා, සිහි කරන බවත් පෙනෙනවා. සිහි කරන ඒ සිහිවීමට හසු වෙච්ච තැන ස්කන්ධ ටිකේ අනාත්ම ස්වභාවයේ, අනිත්‍ය ස්වභාවයේ, දුක්ඛ ස්වභාවයේ, ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධ ස්වභාවය තෙළඹ සිටිනවා. ඒ මනස ස්කන්ධ නිරෝධයටම නැමිලා පවතින්නේ. ඔකට කියනවා මේ ස්පර්ශ ආයතන 6 කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු මනස කියලා. අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. රහතන් වහන්සේ ඒකයි දැන් එයාගේ ඇස් ඉදිරිපිටට කුමන රූපයක් ආවා. එන රූපේ සැබෑම ස්වභාවය එළඹ සිටි. දසහංගේහි සමන්නාගතව රහතෙ උච්චති. රහතන් වහන්සේ කියලා කියන තැනක අපි පුද්ගලයෙක් කියලා කියන තැනක තියෙන අංග 10ක් ධර්මතා 10ක්. රහත් සම්මා දිට්ඨි සංකප්ප කියලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් සම්මා ඥාන සම්මා විමුක්ති. මනාව දැන මේ ධර්මතා ටික නිසා මනාව දැන මිදිච්ච මනස. විමුක්ති මනසක්. එතකොට ඒ මනස තුල අපි කිව්වොත් ඉඳගෙන හිටියොත් ඕන්න මේ ජීවිතයේ ක්ෂය වෙල යන කම්ම ඉඳගෙන ඉන්න පුළුවන් වෙන කිසිම නිමිත්තක නැගිටින්න නැතුව. එහෙම නිමිති නැහැ. නිරෝධ සංඥා නිරෝධයෙන් ඉන්න පුළුවන්. ඕන්නම් සිහි කළා 13 නිසා සංඥානානත්වයක් උපදිනව නේද කියන නුවණකින් ආයතන ටික පරිහරණය කරන්න පුළුවන්. මේ නැගිටලා පිණ්ඩපාත යනකොට යනකොට එයාට හොඳට නුවණයි. 13 නිසා මෙබඳු විබඳු සංඥානානත්වයක් උපදිනවා කියන එකටත් නුවණයි. ඒ ස්පර්ශ නිරුද්ධින් ඒ සංඥා නිරුද්ධ වෙනවා කියන එකටත් නුවණයි. ඔක තමයි මේ ශාසනයේ අර්ථය. හරය නිවන් දකින්නවා කියලා කියන්නේ ඔන්න ඕකට. ඔය ප්‍රතිපදාවේ ගිහිල්ලා සියලුම ආකාරයේ දුක් එන්න පුළුවන් ශේත්‍රය අයින් කරලා දුක නිරුද්ධ කරලා ජීවත් වෙන තැන. ඔය ටික ඕගොල්ලෝ ඉස්සෙල්ල දැනගෙන තියෙනවා. දැන් මෙහෙම අහගෙන තියෙනවා කෙරවල දක්වා ආරම්භ කළා කෙලවර දක්වාම දැනගෙන තියෙනවා. දැනගෙන පටන් ගන්නේ දැන් කොතනින්ද? සීලයක පිහිටලා සීල් සමාදන් වෙලා හිත සමාධි කරන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. උපදින උපදින අරමුණු නුවණින් මෙනෙහි කරනවා. ඔය කාරණා තුන විතරයි ඕගලගේ ජීවිතේට ඇති. ඔය ටික කරනකොට නිවන කියන්නේ මොකද්ද? ඒක ලැබෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියලා ප්‍රාර්ථනාවක්වත් අවශ්‍ය නැහැ. මොකද එයා කලම දන්නවා මේ ටික. නිවන කියන්නේ දැන දැක කරන්න ඕන එකක්. මේ අජරාමර බවයි නිවන. අජරාමර ජරාවක් නැති මරණයක් නැති ස්වභාවයට පත් වෙන එක තැන. එතෙන්ට එන්න නම් මේ සතර උපාදානයෙන් මිදෙන්න ඕනේ. සතර උපාදානයේ නැති වුණු ජරා මරණ දුකෙන් මිදෙනව අජරාමර බව සාක්ෂාත් වෙනව. සතර උපාදාන වශයෙන් නොගන්න නම් උපාදාන නොවෙන්න නම් සම්මාදිට්ඨි ස්කන්ධ ටික ඇත්ත දකින්න ඕනේ කියලා මේ ප්‍රകൃතියෙන් ස්පර්ශ ආයතන හයේ ප්‍රകൃති ස්වභාවය කිසි වෙලාවක අපිට උපාදාන වශයෙන් හැසිරෙන්න පුළුවන් නිමිති ටිකට තබන්නේ නැහැ. ඒ ටික අයින් කරගන්න තියෙන උපාය තමයි මේ ටික. එකයි ඕනම තැනක සම්මාදිට්‍ය පරියායම් මෙනෙහි කළා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා සම්මාදිට්ඨිය කියනකොට මෙන්න මෙතනම එකම තැනයි පෙන්වන්න තියෙන්නේ. ප්‍රകൃතියෙන් බෞද්ධ ස්කන්ධ ටිකේ යතහ භූත ස්වභාවය යතහ භූත යම්සේ ඌද යම්සේ පවතීද ඇත්ත ඇති ඇතිය පවතිනදී ඇත්ත ඇති ඇතියම විද්‍යමාන ඌදේම පෙන්වන එක තමයි තියෙන්නේ එතන. එච්චරමයි කරන්න තියෙන්නේ. ඒ ටික කරනකොට මේ ඔක්කොම ගෙවෙනවා. ඒ ඇත්ත ඇති හැටිය බලාගන්න උපකාර පිණිසයි මේ සියලුම ආකාරයේ සමාධි. සමාධිය ඇතුලේ විදර්ශනා බලන්න එපා. ආනාපාන සතිය කෘත්‍ය බලාපොරොත්තු අර්ථේ චිත්තේ ගග්ගතාවේ කරන ආස්වාසේ උදයයි ප්‍රස්වාසේ වේයයි කියලා ඒ කිය උදය වේ හොයන්න යන්න එපා. ඒ වගේ ඒ කමඨහනෙන් කරන කෘත්‍ය බලන්න ඕනේ. මේ ආනාපාන සති කමඨහනකින් බලාපොරොත්තු උනේ බුදු ගුණ භාවනාවෙන් බලාපොරොත්තු උනේ මෛත්‍රියෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන අර්ථයක්ද මම කියලා හිත නොවිසුරෙන අර්ථය නම් හිත එකඟ වෙන අර්ථ නම් ඒක වෙන විදිහටද මම මේ කරන්නේ කියලා ඒ කමඨහනේ තමයි දක්ෂයෙක් වෙන්න. එච්චරයි අවශ්‍ය. මම මේ කරන විදිහට බුදු ගුණ වැඩියට හිත එකඟ වෙන්නේ නැහෙනේ. එන හිත එකඟ වෙන විදිහට මම කොහොමද බුදු ගුණ වඩන්නේ කියලා එකට තමන් දක්ෂයෙක් වෙන්න. ඒක හොයා ගන්න කියන්නේ හිත විසිරෙන්න නොදී යටින් එහාට මෙහාට යන්න නොදී ඒ නිමිති තියාගෙනම කටයුතු කරන්න. අර කණුවේ කැඹේ බැඳලා තියෙන්නේ කුළුගතිය යන්නයි කියන එක දැනගන්න ඕනේ හොදට. ඒ වගේ මේ සමත නිමිත්ත මම ආශේවණය කරන වෙන දෙයක් කරන්න නෙමෙයි. කණුවේ මේ හරක බැඳ වෙන මොකකටවත් නෙමෙයි. උගේ මේ බැඳලා තියෙනකොට රත්තරම් මුතුමැණික් උපදින හින්දා නෙමෙයි. උගේ කුළුගතිය යන්න. ඒ වගේ මේ සමත නිමිත්ත බැඳේ. ඈ මට ආශ්‍රයක්ෂය වෙන්න එහෙම නැත්තම් නිවන් දකින්න ජරා මරණ දුක නැති වෙන්න වක්‍රාකාර උපකාරයි. නමුත් ඒ කර්ණ දේම් බලාපොරොත්තු වෙන කෘත්‍ය නැත්නම් අර්ථය මොකක්ද? චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්න නම් ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවද නැද්ද කියන කාරණාව ගැන තමයි සැලකිලිමත් වෙන්නේ. සැලකිලිමත් වෙලා ඒක ඇති වෙන විදිහට කරන්න. එහෙම නැතුව හාමුදුරු කිව්වනේ මෛත්‍රී භාවනාව කරන්න කියලා. නැත්නම් මම මෛත්‍රී භාවනාව කරන්න ඕනේ කියලා අර මං කිව්ව ඕෂන් මැෂින් එක රෙදි ටික දාලා පැත්තකටලා ඉන්නවා වගේ ඔහෙ බුදු ගුණ වඩනවා මෛත්‍රී දීවසත්ව නිදුක්ඛ නිරෝගීව සුවපත් වේවා කියන හරකට කිතට ගිහිල්ලා ගොයම් ගන්න පුළුවන් හොඳට. ඒ කියන්නේ යටින් හිත එක එක දේවල් උත් හිතනවා ආයෙත් මෙනෙහි කරනවා ඔහෙ මෙනෙහි කර කර යනවා. නමුත් අවශ්‍ය කෙලෙස් ටිකේ හිත ඇසිරෙනවා නම් අවශ්‍ය කාරණාව වෙලා නැහැ. ඒ නිසා හොඳටම මතක තබා ගන්න ඕනේ තම තමන්ම කමඨහනක දක්ෂයෙක් වෙන්න ඕනේ. මේ මේ අර්ථයයි මේ කමඨහන වඩන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒක වෙනවද මේකේ? පැයක් නොසලකිලිමත් ඒ අර්ථ සම්පාදනයේ සිද්ධ නොවන විදිහට පැයක් මෛත්‍රී භාවනාව කරනවට වඩා සැලකිලිමත් ඒ අර්ථය සිද්ධ වෙන විදිහට විනාඩි 5ක් කරන්න. ඒ විනාඩි 5 වටිනවා. අනේ මම භාවනා කරන්න ඕනේ ඉන්නේ කියලා බරක් වශයෙන් ගන්න එපා. කරන්න පුළුවන් මට මෙච්චරයි නම් ඒ ටික විතරක් අපහසුකින් තොරව කරන්න. ඊට පස්සේ සිහිය ඇතුව අකුසල විතර්කට යන්න නොදී කුසල විතර්කයක් හිත හිත තමන්ගේ පහසු කටයුත්තක් කරනවා. කළා ආපහු හිත එකඟ කරගෙන තව ටිකක් කරනවා. කිසිම වෙලාවක නිවන් දකින්න මාවතද බරක් හිතේට ගන්න එපා. අනේ භාවනා කරන්න තියෙනවනේ, භාවනා කරන්න කියනවනේ, භාවනා කරන්න වෙනවනේ කියලා ඒකද එක ප්‍රපංචයක් හැටියට ගන්න එපා. බර පහසුවේ තමන් හොඳටම දන්නවා මම ආවේ මේ සියලු දුක් නැති කරලා දුකේ කෙලවරක් කරන්න. ඒ ටික කරගන්න මම ටික ටික දක්ෂයක් වෙන්න ඕනේ, හිත පුරුදු කරගන්න ඕනේ මම ටික ටික. එකපාරට බෑ, ටික ටික මම එක හිත හුරු කරගන්න ඕනේ, පුරුදු කරගන්න ඕනේ කියලා තමන් හිත එක්තෙන් කරගන්න කමටහනක් කරනකොට ඒකේ දක්ෂයි ඉන්න උපදින උපදින අරමුණු වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව චක්කුණ රූපන් දිස්වා නේව සුමනෝ හෝතින දුම්මනෝ උපේක්ෂෝච විහෙති සති සම්පජානෝ. එහෙන් රූපයක් දැක්කහම ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙනවා. ඒ වගේම මනස ධම්මං විඤ්ඤේය, මනසින් ධර්මයක් දැනගත්තාම ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව නුවණින් දැකලා උපේක්ෂා වෙනවා කියලා මේ ඇත්ත ඇති හැටි පෙන්නනවා. ඒ ඇත්ත ඇති හැටි පෙන්නඳ අපහසු නම් පෙන්නුවත් පෙනින්නේ නැත්තම් ඒකට උපකාර පිණිස සමතේ. ඒ සමාධියට උපකාර පිණිසයි සීලය නැත්තම් කායික වාචික සංවරය. ඉතින් මේ විදිහට සීලයේ පිහිටල චිත්ත සම්පතේ ඇති වෙන විදිහේ උපාය කර කර පංච උපාදානස්කන්ධ ලෝකයේ දැඩි ලෝභය දුරු කළා, ලෝභ රහිත සිතින් දැඩි දේශය දුරු කළා, දේශ රහිත සිතින් ව්‍යාපාදය දුරු කළා, ව්‍යාපාද රහිත සිතින් වාසය කරනවා නම් නීව ඒ වගේම නීවරණ ධර්මයන් උපන් උපන් තැන හඳුනගෙන ඒ නීවරණ ධර්ම දුරු කරන්න උත්සාහවත් වෙනවා නම් නුබෝ කලකින් මෙහෙම ප්‍රයෝග කරන උත්සාහවත් කරන යාට නීවරණ ධර්මයන්ගේ මනස මිදෙනවා. නීවරණ ධර්මයන්ගේ මනස මිදෙන තැන දක්වා විතරයි ප්‍රතිපදාව අපහසු. ප්‍රතිපදාව ටිකක් හරි අපහසු වෙනවා නම් අපහසු ඔච්චරයි. එතනින් එහාට අරිහත්ත්වය දක්වාම සියලු දුක මිදීම දක්වාම මුළු ප්‍රතිපදාවම සැපසහගතයි. මණ්ඩපීය මිදම් වික්වේ බ්‍රහ්මචර්යය, මහණෙනි මේ බ්‍රහ්මචර්යය මිහිරි පැනක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි ඒකේ දක්ෂ නැති හින්දා අපිට කසාය බොන එකක් වගේ වෙන්නේ. නමුත් ඒකයි මං කිව්වේ බරක් වශයෙන් ගන්න එපා. භාවනා කරන්න ඕනේ කියලා තව ඔළුවට බරක් දාගන්න එපා. ඉඳගෙන වෙන්න පුළුවන්, හිටගෙන නිදාගෙන ඇවිදින්න වැඩක් කරමින් තමන් මේ ටිකේ අර්ථ දන්නවා. ඇත්ත ඇති හැටි දකිනවා, විදර්ශනා කරනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන්න නොදී ඒ ධර්මයන්ගේ ඇත්ත පෙන්වන එකයි, ඒකටයි විදර්ශනාව කිව්වේ කියලා ඒ ඇත්ත දන්නවා. යම් ඒ ඇත්ත බලාගන්න යම් චිත්ත සමතයක් හිතේ එකඟකමක් ඇති කරගන්න උපකාර කරන වැඩපිළිවෙලටයි සමාධිය කියලා කිව්වේ, සමත නිමිත්ත කියලා කිව්වේ. ඒක කරනකොට හිත විසිරෙන්නේ නැති විදිහට උඩින් යටින් දුවන්න නොදී මේ වර්තමානයේ හිත තියෙන විදිහට උපායශීලීව කරගන්න ඕනේ කියලා දන්නවා. ඒ වගේම කායික වාචසික සංවරය ශික්ෂණය මට හිතේ විපලිසිර බව නැත්නම් චිත්ත සමාධිය ඇති කරගන්න බොහොම පහසුවක්, උපකාරක ධර්මයක් කියලා දන්නවා. ඒ ටික දැනගෙන ඒ අර්ථය සම්පාදනය වෙන විදිහට කටයුතු කරන්න. එතකොට ඉඩ ලැබෙන හැම වෙලාවකම මං කිව්වේ තේ තමන් ඉන්න තැනට තමන්ගේ කල්යාණ මිත්‍ර තා කල්යාණ මිත්‍ර සහායකතා කල්යාණ මිත්‍ර පවංගතා කල්යාණ මිත්‍ර කලන යහලුවන් ඇති බව, කලන යහලුවන් සහාය කොට ඇති බව, කල්යාණ මිත්‍ර පවංගතා තමනුත් කල්යාණ මිත්‍රයන්ට නමුණු බවක, ඒ ඇයටත් අපි කෙසේ කෙසේ කුමක් කළ දිය යුතුද කියන තැනකින් උදව් වෙන්නේ. ඊගාට එකට පිරිසක් ඇසුරු කරනකොට තියෙන දේ තමයි එකට පිළිවෙත් ප්‍රණ සද්වක්මචාරින් වහන්සේලා කෙරෙහි තමන්ගේ අවධානය තියෙනවා. අහවල් ආයුෂ්මතුන් ටික කුසීතට වැටෙනවා වැඩි. අහවල් ආයුෂ්මතුන් මේක ගරු භාවයෙන් මේ ප්‍රතිපදාව තුළ හැසිරෙනවා අඩුයි. කිව්වහම උගන්නන ගුරුවරයෙකුට කියනවට වඩා එකට ඉන්න යාළුව එහෙම කරන්න එපා අපි එමු එන්න උත්සාහවත් වෙන්න කියලා එකට ඉන්න අනිත් යාළුව දැනගන්න ඕනේ එයා ඔසෝලා ගන්න. එමේ එකට ඉන්න කල්යාණ මිත්‍රතාවේ වටිනාමකම ඒක. වටිනාම ස්වභාවයක හොඳට හඳුනා ගන්න ඕනේ ඒක. කිසිම වෙලාවක වැඩිහිටි ගුරුවරයාට නැත්තම් වැඩිහිටි කෙනාට ගිහිල්ලා කේලම් වශයෙන් කියන එක නෙමෙයි සුදුසු. අහවල් කෙනා වන්දනාවට එන්නේ නැහැ. අහවල් කෙනා භවනා කරන්නේ නැහැ, නිදාගෙනම ඉන්නවා කියලා කියන එක නෙමෙයි කියන්නේ ලේසියකට. සග්වක්මචාරින් වහන්සේලට විරුද්ධව කේලම් වැඩිහිටියන්ට ගුරුවරයන්ටවත් ඇවිල්ලා කියන්නේ. ඒ ආයුෂ්මතුන් ගාවට එහා ගාවට ගිහිල්ලා හැමදෙනාම එකතු වෙලා දන්නවා ටික ටික මෙයා පසුබහිනවා කියලා. එයාව ඔසවලා ගන්න වීර්ය කරවන්න අපි පැවිදි වුණේ මේ හින්දා. මිනිස්සු ශ්‍රද්ධාවෙන් දම්පැන් පූජා කරනවා, අපිටත් කුසලයක් සිද්ධ වෙනවා, මිනිස්සුන්ට කුසල සිද්ධ වෙනවා. අරයව වීර්යවත් කළා, යම් යම් අපි භාවනා කරනවා, අපි පොතක් බලමු, උත්සාහවත් වෙනවා. එහෙම කරනකොට ඒකේ chance එක තමන්ටත් එනවා. යම් මෙහෙම හැසිරෙනකොට රටාව යනකොට තමන්ගේ හිතේ යම් අරතියක් ඇති වෙලා පැත්තකට වෙලා ඉන්නකොට අනිත් කට්ටිය එකතු වෙලා තමන්වත් දකින්නවා. තමන්ගේ අරතිය මුදවල තමන්ගේ යහපතට ගන්නවා අපව. ඒ වගේ නැව නිසා නැවේ කපිතාන්ව, කපිතාන් නිසා නැවත් එගොඩ යනවා වගේ තමන් නිසා කල්යාණ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ නිසා තමනුත් එගොඩ යනවා. ඉතින් තනියම ඉන්න පිරිසකට වඩා සමගි ප්‍රතිපදාවක කල්යාණ මිත්‍ර පිටුසක ඉන්න තියෙනවනම් තියෙන වාසිය බොහෝයි. හැබැයි සමාන අදහස් නැති පිරිස ඇසුරු කරන්න වුණොත් ඒ විතර දුකකුත් නැහැ. ඊට වඩා නම් හොඳයි තනියම ඉන්න එක. සමාන අදහස් නැති, සමාන සිත් නැති, ශ්‍රද්ධා නැති පිරිසක ඉන්නවට වඩා තනිව ඉන්න එක බොහොම සුදුසුයි. නමුත් සමාන අදහස් ඇති, ශ්‍රද්ධාව ඇති පිරිසක ඉන්නවනම් ඒ විතර වාසියක් ලාභයක් තව ඇත්තෙත් නැහැ. ඒක කැලේකින් එක පාඩුයි, තනියම ඉන්න එක පාඩුයි. එබඳු පිරිසක් ඉන්නවනම් ඒ පිරිස ඇසුරු කරන එක ලාභයි. ඒ නිසා පිරිසේ ඉඳීම ලාභයි, තනියම ඉඳීම ලාභයි කියලා බෙදන්න වෙන්නේ ඔන්න ඔය අර්ථ බලාගෙන. ඒ නිසා හොඳට මතක තබා ගන්න ඕගොල්ලෝ අතර මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවෙන විශේෂයෙන්ම මම හරිම කැමති දෙයක් තමයි තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් ගැන කේලම් කියනවට මම කැමති නැහැ. ඒ මං හුරු කරනවා අනිත් කෙනාගේ මනස. හැබැයි මෙහෙම එකක්, එයාට බොහෝ අරතියක් ඇවිල්ලා සමහර විට ඉඳ අපහසු භාවයකින් ගෙදර යන්න හිතෙනවා වගේ නම් ඒ වගේ වෙලාවකදී කල්යාණ මිත්‍රකමෙන් සත්පුරුෂ භාවයෙන් මතක් කරන එක හොඳයි වැඩිහිටියන්ට. එහෙම නැත්නම් ලොකු බාහිර ප්‍රශ්නයක ගැටලුවක මම පැන නැගිලා තියෙනවා නම් පැටලලා තියෙන ඒක කේලමක් නෙමෙයි. එයාට අනුකම්පාවෙන් එයා බේරගන්න කලන සිටින් අනිත් අයගෙන් කැපී පෙනිලා තමන් විශේෂණයක් වෙන්න කවුරුත් මං එක මුකුත් කියන්න බෑ. එහෙම මගාව එහෙම කෙනාට ඉඩකුත් නැහැ. එබඳු කෙනා මගේ නන්දිස්ටිකේ අන්තිමම තැන ඉන්නේ. හොඳට ඒක මතක තබා ගන්න. ඒ නිසා හොඳට දක්ෂ වෙන්න එකට පිළියෙත්පුර සද්ධාක්මචාරින් වහන්සේලාගේ ජීවිතවල අඩුපාඩු පෙන්නේ ඕගොල්ලන්ටමයි. ඕගොල්ලෝ බොහෝම සත්පුරුෂයයි නම් ඇත්තටම ඕගොල්ලෝ ප්‍රියසීදී යහළුවෝ නම්, කල්යාණ මිත්‍රයෝ නම් හිමින් එක එක්කෙනා ගිහිල්ලා අනිත් කෙනාට කතා කරලා එයාගේ දෝෂය හදවන්න ඕනේ. හදවලා තමන්ගේ ප්‍රතිපදාවට ගන්න ඕනේ. එයා දුබලයි කිව්වත් යන්නේ නැත්තම් තමන්ට පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. යන් මාත් යනවා, අපි යන් ගිහිල්ලා භාවනා කරමු, අපි වන්දනා කරමු, අපි ගලට ගිහිල්ලා උත්සාහවත් වෙනු. තමනුත් යනවා, තමන්ට තහපත කරනවා. ඒක ලේසි කුසලකුත් නෙමෙයි පුතේ. එසේ මෙසේ කුසලකුත් නෙමෙයි. හිතාගන්න බැරි, කියන්න බැරි මහ විශාල කුසලකුත් සිද්ධ වෙනවා. ඒකම ඒකේ ආනිසංසය මේ ජීවිතේම කරකිලා තමන්ට එනවා. බොහොම යන යන අතරේ යම් වෙලාවක තමන්ට චිත්තාර්ථයක් ඇති වුණොත් අනිත් අයට තමන්ව පේනවා. අනිත් අය එදාට තමන් ওই චිත්තාර්ථයෙන් ගලවන ওই විදිහට උත්සාහවත් වෙලා අන්න ඒ විදිහටයි පුතේ සමගි ප්‍රතිපදාවක් රැඳෙන්නේ. සමග්ගානං තපෝසුක සමගි වූවන්ගේ තපස ලෝකෙට සැපයක්මයි. තමන්ට කෙනාට සැපයක්මයි. ඒ විදිහටයි හැම දෙනාම කටයුතු කටයුත්තේ කියන කාරණාවත් හොඳට මතක තියෙන්න ඕනේ. එතකොට හොඳට මතක තියෙන්න එක අරමුණක් අරමුණක් ගන්න හිතට සිහි වෙන. නිවන් දකින්නවද සසරට යනවද කියන උත්තරේ ලැබෙනවා අපිට සිහි වෙන අරමුණක් අරමුණක් ගන්න කියන එකත් මතක තබා ගන්න ඕනේ. උතේ මේ ටික කාලෙදී තේරෙන කෙනෙක් නම් තේරුම් ගන්නවනම් නොයෙක් නොයෙක් පරයායන් වලින් පරයායන් ගැන ක්‍රම වලින් මම මේ ප්‍රතිපදාව නැවත 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 මේ කියලා දීලා තියේ. මම හැමදාම මතක් කළා ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න එක වෙහෙසක් පුතේ තව කෙනෙක් කෝටුව කරගෙන වගේ. අපි ගාව ඉදිරියෙන් පිටිපස්සෙන් නැත්තම් තමයි පහසු. හල්සු වැඩිහිටි ගුරුවරු ස්වාමීන් වහන්සේලාත් හැම වෙලෙම එන්න එකට එන්න භාවනා තියනවා පන්ති තියනවා කියලා හැම වෙලාවෙම උගන්නන මට්ටමයි කරදර කියලා හිතන්න. ඉගන්නන්න නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් දක්ෂයෙක් වෙන්න ඉක්මනට මේක අර්ථය හදාගෙන තම තමන් තනි තනියම වීර්ය කරන්න. මම කිව්වේ හැමදාම අනුගේ අතේ දිලා නැගිටින්න හුරු වෙන්න එපා. ඈ හෙට දවසේ මේ සේනාසනෙන් ගිහිල්ලා පාත්‍රයේ සිවුරු අරගෙන තනියම කැලේ කිටියත් බණ භවනා කරන්න පුළුවන් මනසක් හදාගන්න. මම කියන්නේ ඔක්කොටම අනිවාර්යෙන් මේකේ ඉන්න කියලා. මගේ බලාපොරොත්තුවක් නෑ ඔක්කොම ගොඩ ගහගෙන ඉන්න කියලා. නමුත් එයාගේ ජීවිතේටත් එයාගේ ජීවිතෙන් බුද්ධ ශාසනයටත් අර්ථයක් වෙනවනම් ඒකයි බලාපොරොත්තු වෙන අර්ථය. අපිට දිව්‍ය අතීතක් ලාභයක් තියෙනම් දිව්‍ය අතීතක් ඉන්න සිටිය යුතුයි. ඉන්නවනම් දවසින් දවසේ දවසින් දවසේ ටික 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 අපි නොදන්නා වූ දේවල් එකතු වෙනවා. අපි තනියම ඉන්නකොට තියෙන්නේ අපි ගව දන්න ටිකම අපිට අර හරකවමාරවමාර කන වගේ දන්න ටිකම එහාට මෙහාට කර කර පෙරල 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 හිතනවා බලනවා මිසක ඒ තුල යම් නුවණක් ලැබෙනවා. ඒ නුවණ හරි ලැසි හරි ප්‍රමාදයි. නමුත් අලුත් කරුණු අලුත් අධ්‍යක්ෂින් අලුත් ක්‍රම ඒ වගේම ධෛර්යවන්තකම වීර්යවන්තකම ඇති වෙනවා මේ පිරිසේ. මේගියේ සූත්‍රේ අපි වෙලාවකම මේගිය සූත්‍රේ පෙන්වන්නේ කල්ලම පළවෙනිම දේ කලන යහලුවන් ඇති බව, කලන මිතුරන් ඇති බව, කලන මිතුරන් සහාය කොට ඇතිපත තමත් කලන මිතුරන් ඇති බවක ඉන්න. දස කතා වස්තු එකින් එකක් දස කතා වස්තු නිදුකින් අනුසහයෙන් අපහසුයෙන් ලැබෙන පරිසරයක් වෙන්න ඕනේ කියලා එකෙන් පෙන්වන්නේ. අපි වෙන එකක් කතා කරමු. දැන් හැම දිනම ගිලම්පස වළඳලා කොහොත් යන්න බා හතර විතර වෙනකන් නිහඬව කෙනා කෙනා කතා කරන්නේ නැතුව ගිලම්පස ටිකක් හදන්න ස්වාමීන් වහන්සේලාට පිළිගන්න ගිලම්පස වළඳලා සති නිමිත්ත හොස්පුරු කරන්ද ඉඳගෙන චිත්ත සම්මතිය ඇති වෙන කමට නකෝ වඩන්ඩ හිතට සිහි වෙන අරමුණු විදර්ශනා කරන්න හොරු වෙන්න. දෙපැත්තයි හිතට සිහි වෙන අරමුණක තියෙනවා දෙපැත්තක්. අරමුණ පිළි අරගෙන රාග දේශ මොහ ඇති වෙන විදිහට හැසිරෙනවන මේ දුකට මග, සසරට මග, ජරා මරණයට මග කියලා දන්නෝ. උපදින අරමුණ පිළි අරගෙන ඒක හැසිරෙන්නේ නැත්නම් උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ නොදී ඒ අරමුණ අතහැරන විදිහට ස්කන්ධයන්ගේ රූපය හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරය හෝ විඥානය මේ ස්කන්ධයේ ඇත්ත ඇටි හැටි පෙන්නනවා නම් මේ සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දන්නවා, විදර්ශනාවයි කියලා දන්නවා. ඉඳගෙන ඉන්නකොට ওই විදිහට භාවනා කරනවා, ආය සමතකමට අනුව වඩනවා, ආය ටිකක් විදර්ශනා කරනවා. ඒ දෙකම කළ සති නිමිති හිත තබාගෙන සීයම නැගිටිනවා, සතියක් සක්ම කරනවා, ආයත ඉඳ ගන්නවා. මේ වගේ සමත විදර්ශනා කියන දෙකට උත්සාහවත් වෙනවා. ඉරියව්ව කුමක් හෝ වේවා නමුත් නිදාගන්න ඉරියව්ව ගන්නවා ඒක තියෙන විද්දිට හිත වැඩි. ඒ නිසා හිටගෙන හෝ සක්මණෙන් හෝ ඉඳගෙන කියන ඉරියව් තුනෙන් කුමන හෝ ඉරියව්වක් භවිතා කරමින් සමත විදර්ශනා කියන ධර්මතා දෙකේ හිත හසුරුවමින්ම ඉඳ. එන්නෙම ලෝක විතර්ක එන්නෙම කේලං එන්නෙම ප්‍රපංච. ඒකයි එනකෙන තියුණු ආයුධයක් තියෙන හොඳ තද දඬු මුගුරක් තියෙන පොල්ලක් අතේ තියෙන කෙනෙක් එන්නේ. Taman dubalunu polu pahara wadinowamai. Ehenda hondata siyen inda wenawa. Ekena keles echchata tiunui echchata balai. Ena aramuna enne attama mokalla. Prashneyakma aragena. Taman ekata medihathune naththam vena vikalpayak nemai kiyana tanakin enne. Harida hondata mataka thaba ganna. සිහි කරනකොටම අතහැරනකම් හුරතල් පුංචි දරුවෙක් වගේ ඉන්නේ අරමුණ. මේ ප්‍රශ්නෙට තමන් උත්තර සැපෙවෙ නැත්තම් මහ විනාශයක්මයි වෙන්නේ කියන තැනකින් එන්නේ. ඒ නිසා හොඳට අරමුණු හඳුනගන්න කෙලෙස් හඳුනගන්න ඉබඳු දෙයක් ආවත් ෂණිකව එයාගේ පැත්ත එයාට අනුගතව කටයුතු කළොත් පටිසෝතගාමී ඕගේ අනුව ගහගෙන යනවා අනුසෝතගාමී කියලා අනුසෝතගාමී පටිසෝතගාමී කියලා කියනවා අනිත් පැත්තට නේද උඩට යනවා අනුසෝතගාමී කියලා කියන්නේ පුද්ගලෙක් සත්වයක ඒවට ප්‍රශ්න ගැටලු තියනවා කියන තැනකින්ම යන්නේ ඒව ගැටලු විසඳන්න යනවා නම් ඒව පිළිගන්නවා නම් සෝතේට අනු යනවා ගහගෙන යනවා අනුසෝතගාමී ගහගෙන යන ඕගේට අනුව ගහගෙන ගියා. ගහගෙන යන ඕගේක ගංගාව උඩහට පිනනෝ වගේ. ඒක ලේසිද? අමාරුයි. ඒ වගේ පටිසෝතගාමී කියලා කියනවා උපදින කෙලෙසය අනිත් පැත්තට යනවා. දෙපැත්ත කෙලෙසයක් ආවහම ඒකට අනුව යනවම එහෙම නැත්නම් ඒකට විරුද්ධව යනවා. එතකොට විදර්ශනා කිය අපිට කරන්න තියෙන හැඳලේ මොකද්ද? පටිසෝතගාමී උඩ පැත්තට අනිත් පැත්තට යන්න තියෙන කියන එකත් මතක තියාගෙන කරන්න හතර විතර වෙනකන් ගිලම්පස ටිකක් වළඳන්න නිහඬව ගිලම්පස හදන්න හැමදෙනාම කුසල විතරකයක් මෙනෙහි කර කර හෝ සති නිමිති හිත තබාගෙන වැඩිහිටි ස්වාමීන්තර ගිලම්පස දීලා තමුණුත් හතර හතරම විතර වෙනකන් මේ පරිසරෙම ඉන්න වැස්ස නැති නිසා ගලේ හිටියත් කමන්නේ කල්තලාවේ සක්මන් තියනවා භාවනා තියනවා කරන්න දැන් මෙතන හෝ ගල්තලාවේ ඉඳ කුටි කුටි වලට යන්න එපා ඊට පස්සේ වන්දනා කළේ වැඩ වලට සම්බන්ධ වෙන්න එතෙක් අර සමති දර්ශනා කියන දෙකේ මාරු මාරු ටින්ට හොඳයි ටිරුවන් සර්